ගරු චිත්‍රාල් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 8ක කාලයක් ලැබෙනවා.
ස්තුතියි ගරු නියෝජකාරක සභා සභාපතිතුමියනි. අද වස්තු බංගත්වය ගැන, එහෙමත් නැත්නම් බුද්ධත්වභාවය ගැන කතා කරන මේ පනත සාකච්ඡා කරද්දී මට මතක් වෙන්නේ ශ්‍රී ලංකාවත් බුද්ධත්වභාවයට පත් වුණා. ලංකාවත් වස්තු බංගත්වයට පත් වෙලා තමයි නැවතත් මේ තත්ත්වයට ආවේ. ඉතින් වස්තු බංගත්වයට පත් වෙද්දී අපිට මතකයි සමග ජනබලවේගයේ විදිහට අපි නඩුවක් පවරලා මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ගත්තා. ඒ සම්බන්ධයෙන් වගකීම් යුක්තන් කවුද කියලා හෙලි කරගන්න එක කරා අපි. සමග ජනබලවේගයේ විදිහට අපි ඒ නීතිමය කාර්යයට උර තියලා ඒ වගකීම ඉෂ්ට කරා. හැබැයි එතකොට මේගොල්ලෝ තැන් තැන්වල රස්සියල් ගායඳලා අපේ විපක්ෂ නායකතුමාට පොල්ලෙන් ගහන්න එලෝ එලෝ හිටපු කාලේ අපි යාළුවා නැහැ. ඉතින් නමුත් අපි අපේ වගකීම කරා. එතනදී ඒ නඩු තීන්දුවේදී ඉතාමත්ම පැහැදිලිව ගරු සභාපතිතුමනි කියනවා මේ මිස්මැනේජ්මන්ට් ඔෆ් පබ්ලික් ෆන්ඩ්ස්. අපි අද කතා කරන මේ භාණ්ඩාගාරයේ ප්‍රශ්නය සම්බන්ධනුත් අපිට කියන්න තියෙන මිස්මැනේජ්මන්ට් ඔෆ් පබ්ලික් ෆන්ඩ්ස්. හැබැයි ඒ වගේ මේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කියනවා ඒක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12 පවා උල්ලංඝනය කරනවා, නීති ඉදිරියේ සැමට සමාන රැකවරණයක් ලැබීම පවා උල්ලංඝනය කරනවා කියලා. අද ඒවා අපි මතක් වෙනවා නැවතත් මේ පබ්ලික් ෆන්ඩ්ස් මෙච්චර මිස්මැනේජ් කරද්දි. අපි දන්නවා ඩොලර් ලක්ෂ 25ක් කියන්නේ පොඩි ගාණක් කියකිය මෙතන සෑහෙන සද්දයක් දානවා. රුපියල් කෝටි 80ක් කියලා. හැබැයි අපි දන්නවනේ බිලියන 20ක් විතර ශ්‍රී ලංකන් එයාලයින්ස් එකටත් දාලා මෙම නාස්ති කරලා තියෙනවා. ඒක නිසා ගාණ ප්‍රමාණය නෙමෙයි. හැබැයි මට මේ නඩුවට මතකයේ ගියා මේ බුද්ධත්වභාවය කියන එක දැක්කම ගරු සභාපතිතුමියනි, මොකද මේ රජයේ සේවකයන් විසින් සාපරාධී විශ්වාසය කඩ කිරීම කියන දණ්ඩනීති සංග්‍රහයේ වගන්තිය පවා වෙනම මං හිතන්නේ කියවන්න අවශ්‍යයි මේ සමග. මොකද මේ දේවල් වලින් එළියට එනවා මිස්මැනේජ්මන්ට් ඔෆ් පබ්ලික් ෆන්ඩ්ස්. ඒක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් දණ්ඩනීති සංග්‍රහයත් මේ රටේ අපරාධ නීති සංග්‍රහයන් සියලු දේත් උල්ලංඝනය කරනවා කියන එක විශේෂයෙන් කියන්නට ඕන. මොකද අපි දැක්ක මහ බැංකුවෙන් මේ ට්‍රාන්සැක්ෂන් එක කරන account එක ගැන වෙනම අනතුරු ඇඟවීමක් පවා කරලා තියෙදි තමයි මේ හැසිරීම කරලා තියෙන්නේ. ඒක අපි දැක්කේ මාධ්‍ය වලින්. හොඳේ ඔන්න වෙන කෝයෙන්වත් නෙමෙයි ඇවිල්ලා මගේ ඔළුව කන්න හදන්න එපා. මාධ්‍ය වලින් දැක්කා. ඉතින් ඒක නිසා කෝපෙෆ් එකේ කියපු දේවල් මම එලි කරන්නේ අපේ වෘත්තිමය භාවය තියාගෙන. හැබැයි මම මාධ්‍ය වලින් මේක දැක්ක මාධ්‍ය වල තියෙනවා මං ගාව එකත් කියන්නට අවශ්‍ය. ඉතින් මේ රට අද බාරගත්ති ඩිජිටලයිසේෂන් කියලා විශාල හාහුවක් නගලා අද ගරු මුලාසනාරු මන්ත්‍රීතුමියනි මේ රටේ ව්‍යාපාරිකව සාමාන්‍ය ජනතාව මේ ඩිජිටලි ආර්ථික කටයුතු වල සම්බන්ධ වෙන එක ගැන විශාල සැක සංකා ඇති කරගන්න තත්ත්වෙට මේක පත් කරලා තියෙනවා. ඒක නිසා මම කියන්න තියෙන්නේ ඩිජිටලයිසේෂන් කෙසේ වෙතත් මේ රටේ සාමාන්‍යයෙන් ජනතාව අර බැංකුවකින් බැංකුවකට සල්ලි මාරු කර කර තිබිච්ච එකත් මේකෙන් නැති වෙනවා කියන එක මතක් කරන්නට කැමතියි. හැබැයි මේකේ ප්‍රධානම කාරණේ ගරු මුලස්සන මන්ත්‍රීතුමනි, මම හිතන්නේ මේක රටට පාර්ලිමේන්තුවට දැන්නුවේ නැත්තේ ඇයි කියන එක. දැන් මේ සම්බන්ධයෙන් අපි දිගින් දිගටම කතා කරා. විවිධ අය විවිධ උත්තර දුන්නා. සාමාන්‍යයෙන් ගරු මුලස්සන මන්ත්‍රීතුමනි පුහුල් හොර අහුවෙන්නේ කරෙන්. දැන් මේ හැසිරිච්ච විදියට පුහුල් හොරා කවුද කියන එක හැම කෙනාටම එළි වෙනවා. මොකද මම කියන්නම් මේකේ උදාහරණ වශයෙන්. දැන් හර්ෂණ සූර්යප්පේරුම අපේ භාණ්ඩාගාර ලේකම්තුමා මුලින්ම කොහොමද මේක හැකර් කෙනෙක්ගේ කතාවක් කියලා මුළු රටේම විහිළුවට ලක් වෙලා ඒක එතනින් ඉවරුණා. ඊළඟට එතුමාම හර්ෂණ සූර්යප්පේරුම මැතිතුමාම කිව්වා confidentiality was maintained deliberately to avoid obstructing investigations. එතුමා කිව්වා deliberately, හිතාමතාම මේක එලි කිරීම පැහැර හැරියයි කියලා. හැබැයි එහෙම කිව්වම දැන් මේ ලෝකෙට හොරෙන් අපරාධ හංගලා. සාමාන්‍ය අපරාධයක් හංගන්නේ නැහැ, විමර්ශන තමයි හංගන්නේ. විමර්ශනේ තියෙන දේවල් හංගුවට ප්‍රශ්නයක් නැහැනේ. මේක අපරාධෙත් හංගලා. හැබැයි එතුමා එහෙම කියපුවම අනිල් ජයන්ත මහත්මයා මෙතනට ඇවිල්ලා කියනවා පාර්ලිමේන්තුව අහලා තිබ්බ නිසා මේක එලි කරේ නැහැ කියලා. මොකද්ද මේ කියන්නේ? දැන් හර්ෂණ සූර්යප්පර මහත්තයා කතාවට යනකොට එතුමා කියන්නේ මේ අපරාධකාරයෝ පැනලයයි කියලා. දැන් 10 පාරක් මේක සල්ලි ටික හොරගම් කරලා 11 වෙනි පාර හොරගම් කරන්න යද්දි අතරල්ල ගන්න හිටියා වගේ එකක් මේ කියන්නේ. එහෙම හොරගමක් නෙමෙයිනේ. මේක තනිකර ට්‍රාන්ස්ෆර් කරලානේ 10 පාරක්. ඉතින් ඒ වගේම තවත් අනිල් ජයන්ත මහත්මයා මම මේ නම් වශයෙන් කියන්නේ මේවට මට තිබෙනවා මේ පෙන්වන්න දේවල්. එතුමා BBC එකේ මම දැක්ක කියලා තියෙනවා. මෙන්න මෙහෙමත් ගරු මුලස්සන මන්ත්‍රී බලන්නකෝ. Deputy Finance Minister Anil Jayantha Fernando said that the extent of the cyber heist became clear after the cyber criminals attempted to make another payment due to India raising suspicions over altered bank account details. මේ මම නෙමෙයි BBC එකෙන් කියන්නේ. එතකොට මේක සිද්ධ වුණේ ජනවාරි වල. එතකොට ජනවාරි කතාවක් දැන් කියන්නේ නැහනේ. දැන් කියන්නේ මාර්තු කතාවක්. අපි පිළිගන්න අපි සාධාරණයිමකෝ. ජනවාරි එක ඉන්දියාවේනේ. ඔස්ට්‍රේලියාක මාර්තු 23 කියමුකෝ. මාර්තු 23 ඉඳන් අතෝ අප්‍රේල් 7 වෙනිදා පාර්ලිමේන්තුව තිබ්බ අලකෑවද ඒ ටිකේ. ඉතින් එතකොට අප්‍රේල් මාසෙම පාර්ලිමේන්තුව වාලා තිබ්බා කියලා. එතකොට ඒ තිබිච්ච වෙලාවේ මේක එළියට දැම්මේ නැහැනි. අප්‍රේල් 23 වෙනි සියලුම දේවල් මේ එළියට එන්න පටන් ගත්තා. ඒක නිසා ඒ වගේම තමයි විපක්ෂ නායකතුමා අහපුවාම ඒ අප්‍රේල් 7 පාර්ලිමේන්තුව තිබ්බේ. එදා කිව්වේ නැත්තේ කියලා අහපුවාම ඒ වෙලාවෙම නැගිටලා කියනවා හරියට තොරතුරු තිබුණේ නැහැ, තොරතුරු හොයාගන්න මොකද්ද මේ කියන්නේ? එකම කතාව තැන් තැන්වල වෙනත් දේවල් විදිහට කියනවා. හැබැයි මේකේ ලස්සනම පැහැදිලි කිරීම හැමදාම වගේ කරේ මේ ලක්මාලි හේමචන්ද්‍ර මැතිණිය. එතුමිය තමයි ලස්සනම පැහැදිලි කිරීම කරේ හැමදාම වගේ. එතුමිය කිව්වා මේක මොකටද පාර්ලිමේන්තුවට කියන්නේ? මේක මොකටද රටට කියන්නේ? එහෙම බැඳීමක් නැහැ කියලා. ඊළඟට එතුමිය මහා භයානක ප්‍රකාශයකුත් කරා. පාර්ලිමේන්තුවට තියෙනවා තමයි මූල්‍ය බලය. හැබැයි මතක තියාගන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 4 වෙනි ව්‍යවස්ථාව අනුව විධායක බලය තියෙන ජනාධිපති. ඉතින් මොකද්ද අපි නැහැ කිව්වද? කොහොමද ඒ දෙකේ සමාන වෙන්නේ? අපිට විධායක තීරණයක් එහෙම නැත්නම් ප්‍රතිවත්තිමේ තීරණයක් ගත්තා නම් අපි මේක අහන්නේ නැහැ. මතක තියාගන්න ඕන කාරණේ තමයි ජනාධිපතියට සල්ලි වේදම් කරන්නේ මෙතනින් අනුමත කරලා, ණය ගෙවන්න සල්ලි වේදම් කරන්නේ මෙතනින් අනුමත කරලා. ඊළඟට එතුමිය බැලුවේ නැහැ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කෙසේ වෙතත් ස්ථාවර නියෝගවල 121 වෙනි නියෝගයේ 2 රාජ්‍ය ණය සහ ණය සේවා මතු සඳහන් දේ පරීක්ෂා කිරීම ලැබීම රජයේ මුදල් පිරිබඳ කාරක සභාවේ කාර්යභාරය විය යුතුය. දැන් මේ මැත්තේදී මෙතනට ඇවිල්ලා මොකද්ද මේ කියන්නේ? මට මුරාසම මන්ත්‍රීතුමේනි හුලඟේ පාවි පාවි ඉඳලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ස්ථාවර නියෝගයක් කියව ගන්න බැරි එක මට තේරෙනවා. හැබැයි මහන්සියලා ඉගෙනගෙන නීතිඥයෙක් වෙලා මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියව ගන්න බැරි එක ගැන මට හිතා ගන්න බෑ. මොකද මටත් පෞද්ගලිකව නීතිඥවරයෙක් විදිහට ඒ සම්බන්ධයෙන් කනගාටුවක් සහ ලැජ්ජාවක් තියෙනවා කියන එක මම විශේෂයෙන්ම කියන්නට ඕන. ඒක නිසා මේ අධිකරණයකට අපි මොනවද මේ දන්නේ? දැන් ජනාධිපතිවරයා ඇවිල්ලා එල්ලිපිට කියනවා 25 වෙනිදාට මේ නඩු තීන්දුව එන්නට නියමිතයි, බලාගෙන ඉන්න කවුද ඇතුළට යන්නේ? මුලාසන මන්ත්‍රීතුමනි මං කියනවා ජනාධිපතිතුමාට මේ රටේ ජනතාවගෙන් සමාව ගන්න. හැබැයි ඒක නොගත්තත් කමන්නේ මේ රටේ විනිශ්චයකාරතුමන්ලා, ඒ විනිසුරු ප්‍රජාවගෙන්, නීතිඥවරුන්ගේ විශේෂයෙන් සමාව ඉල්ලන්න. මොකද මේ අධිකරණ පද්ධතියට කරපු මේ මහා ගැරහීමට අනිවාර්යයෙන්ම එතුමා ගන්න ඕන සමාව විනිශ්චයකාරතුමන්ලාගෙන් ඉහළ සිට පහළ වෙනකම්. ඒ නිසා අපි කියන්නට කැමති මේවා මේ ඊළඟට මේ පරීක්ෂණ සිදුවීම සම්බන්ධයෙන් කතා කරද්දී අපි අහන්නට කැමති මේවා එලි කරේ නැත්තේ හොරු අහුවෙන හොරු පැනලා දුවයි කියලා නම් එහෙම පැනලා දුවයි කියලා එලි කරපු නැති කොච්චරක් මෙතන තියෙනවද? මම නෙමෙයි කියන්නේ, නලින්ද ජයසි සමත්තුමා කිව්වා ඩොලර් ලක්ෂ 6ක් තැපැල් එකකුත් දීලා වෙච්ච දෙයක් නැහැ කියලා. ඉතින් අපි අහන්න කැමති මේ විදිහට විවිධ හේතු කිය
හංගගෙන
තව මොන මොන අපරාධ තියෙනවද? ඒ නිසා අපි දැනගන්නට කැමති මේ දේවල් මෙතන එලි කරන්න. ඇවිල්ලා මේ හතර අතේ බොරු කියන්න එපා. එකක් එලි වුණාම බොරු 1000ක් විතර කියනවා. දැන් අද කියන්න තව තියෙනවා නම් මේ වගේ එලි කරපු නැති දේවල් රටට, පාර්ලිමේන්තුවට, ජනතාවට. මොකද මේක ඉදිරියේදී අහුණාට පස්සේ බොරු 1000ක් නතර කරන්නම් වෙන්නේ නැහැ. බොරු 10000ක් විතර කියන්න වෙනවා. ඒ නිසා මට කියන්න තියෙන එච්චරයි ගරු මුලසම මන්ත්‍රීතුමනි, අවංක වෙන්න. එතන වැරද්දක් සිද්ධ වුණා නම් කතා කරමු. අපි හැමදාම කියනවා වගේ ඒක නවංක වෙලා පිළි අරගෙන මේ වැරද්ද හදාගන්න. එහෙම නැත්නම් මේක ඔබතුමාලා කරපු හොරකම බවට අර ගල්ලංගුර හොරකම වගේම ඉදිරියේදී ඔප්පු වීමට නියමිතයි කියන එක මතක් කරමින් මම කියන්න වෙනවා. බොහොම ස්තුතියි.